ඊළඟට වෛද්‍යවරු වෙන වෘත්ති අරගලයකට වෛද්‍යවරයාගේ අයිතිවාසිකම් දිනා ගන්න කාවද බිල්ලට තියන්නේ මහජනතාව. මේ අරගල දෙකේ ජයග්‍රහණයේ අවසාන ජයග්‍රහණය ලබන්නේ දේශපාලඥය. හැබැයි මේ සමස්ත අරගලේ පරාජය වෙන්නේ කවුද? මිරටේ මිනිස්සු. බෙහෙත් ටික ගන්න විදියක් නැතුව, ස්පිතාලට යන විදියක් නැතුව, දරුවා ඉස්කෝලට දාගන්න විදියක් නැතුව. එක කාලයක් තිබ්බා මේ රටේ වෘත්ති අරගල වලින් පාර වහලා ගිනි තියලා නායක වෙන්න පුළුවන්. හැබැයි අපි ඇත්ත නායකයා විදියට තෝරගන්නේ ඩිස්ට්‍රප්ෂන් එකක් කරන්න, නැත්නම් විනාශයක් කරන පුද්ගලයෙක්ද, ප්‍රතිපත්ති වශයෙන් සහ සාධාරණ මිරට ගොඩනගන පුද්ගලයෙක්ද කියන තැනට අපි එන්න වෙනවා. දැන් මේ හැම අරගලයකම අවසාන වික්ටිම් කවුද? අවසාන වශයෙන් දුක් විඳින කවුද? රටේ ජනතාව. ජයග්‍රහණය කරන වෛද්‍යවරු පඩි වැඩි කරගනී, නැත්නම් තමන්ට අවශ්‍ය පර්මිට් එක ගනී, නැත්නම් තමන්ගේ ජාගෘතිය වශයෙන් තමන් බලාපොරොත්තු වෙන රෙකග්නිෂන් එක, තමන්ගේ වෘත්තිය වශයෙන් වටිනාකම ලබා ගනී, ගුරුවරු පඩිය ලබා ගනී. මේ හැම එකටම මතක තියාගන්න මනෝජ් බිල්ලට තියන්නේ තමන්ගේ ක්ෂේත්‍රයේ තුල ප්‍රතිලාභ ලබන පුද්ගලයාව. ඒ වරප්‍රසාද දීම තුල හොඳක් අහන්නේ දේශපාලඥය සහ දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ. ඒතර දේශපාලන පක්ෂයක අයිතිය නැත්නම් ආණ්ඩුවක හෝ පවතින දේශපාලන පක්ෂ විපක්ෂයේ හෝ ප්‍රතිරූපය ගොඩනගා ගන්න මේකන ජයග්‍රහණවල මේකන අරගරවලට ජයග්‍රහණයක් ලබා දෙනවා. ඒකේ අවසානයෙන් වික්ටිම් වෙන්නේ නැත්නම් ඒකේ අවසානයේ ගුටි කන්නේ රටේ මහජනතාව. ඉතින් අද වෙනකන් අපි කල්පනා කරන අපි මේ කොච්චර කතා කරත් සාක්ෂරතාවයේ 98ක් අව 97ක් තියෙන රටේ විරකියාව 130ක් වෙන්නේ කොහොමද?
ඔව්.
වෙන්න බෑනේ.
ඔව්. දැන් ලියලා කියලා රස්සා කරන්න බෑ. ලිවීමේ කිවිමේ හැකියාව විතරක් තිබිලා රස්සා කරන්න
බෑ. මේක තමයි මනුජ යථාර්ථය. ඉතින් මම හිතන්නේ අපේ රටක් විදියට ලබන වසරේ මේ කෝවිඩ් වසංගතයක් දෙක ඉගෙනගත්තු පාඩම් එක්ක මම හිතන්නේ අඩුම ගානේ මේ රටේ තරුණ පරම්පරාව රෙවොලූෂන් එකක් කරනවා නම්, අරගලයක් කරනවා නම් මෙන්න මේ වෙනසට අපි මේ රටේ අරගලය ගෙනියන්න
ඕනේ.
ඒ වෙනසට මේ රටේ අරගලය ගෙනියන්න මේ රටේ තරුණ පරම්පරාව පෙළ ගැහෙන්න ඕනේ. මම පහුගිය දවසේ ගමේ ගිය වෙලාවේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මගේ ගමේ ගිය වෙලාවේ මම ගෙවල් 60කට විතරේ දවස් 4 5ට ගියා. මනෝජ් අඩුම ගානේ ගෙවල් 45ක වත් අවුරුදු 35ට අඩු දරුවෝ ගෙවල් වල ඉන්නවා රජේ රැකියාවක් හම්බ වෙනකන්.
ඔව්.
රජේ රැකියාවක් හම්බ වෙනවා.
මේ මානසික තත්ත්වය වෙනස් කිරීමේ ඌමනාවක්.
එක ළමෙක් ඉන්නවා. මේ අපිත් දෙක හුඟාක් අපේ පවුලටත් සම්බන්ධ පරම්පරාවකින් දේශපාලනය කරන දරුවෙක්, දෙමව්පියෙක්. මයංගනේ පත්තිම හම්බුණා කියලා යෝන් මගේ අමාත්‍යංශය. යෝන් සේනාංගේ මයංගනේ පත්තිම හම්බුණා කියලා කියන්නේ. දැන් උපාධියක් අරගෙන කොළඹ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඇවිල්ලා ප්‍රබල විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරගෙන යෝන් සේනාංගේ ලෙක්චර් කෙනෙක් බවට පත් වුණා. මයංගනේ පත්තිමින්ද කියන්නේ. දැන් බලන් ඉන්නවා ගෙදර ළඟ පත්තිමක් හම්බෙනක. ඉතින් මම හිතන්නේ මෙතනින් තරුණයා වෙනස් වෙන්නත් ඕනේ. මොකද මේ තරුණයා තමයි මනෝජ් අවසානයේ රාජපාලනයට යන්නේ. මේ රට පාලනය කරන දරුවෝ, මේ රට පාලනය කරන නායකයෝ ඔය බිම් මට්ටමින් ආපු අය. මේ කවුරුත් උඩින් ආපු අය නෙවෙයි. ඒ කියන්නේ පිටරට ඉපදිලා මේ රටට ඇවිල්ලා ජීවිත කාලෙම පිටරට ඉඳලා බ්‍රිතාන්‍ය මහරජින මෙහි ඇවිල්ලා පාලනය කරනවා කියපු අය නෙවෙයි. ඉතින් මෙතනින් හැදුන් නැත්තම් මේ කණ්ඩායම තමයි රාජ්‍ය සේවයට යන්නේ. අද රාජ්‍ය සේවය ඉතාමත් දක්ෂයි. අපේ රටේ ඇත්තටම දක්ෂ රාජ්‍ය සේවයක් තියෙනවා. හැබැයි මේක කාර්යක්ෂම කරන්නේ කොහොමද? මොකද හේතුව තමයි අපේ රටේ රාජ්‍ය සේවයේ ආරම්භය, රජයේ රැකියා දීමේ ආරම්භය අපි ඉන්කියුබේට් එකක්. අපි තමයි ටෙස්ට් ෆීල්ඩ් එක. ප්‍රයිවට් සෙක්ටර් එක තමයි මේක හොඳම කට්ටිය ඇබ්සෝබ් කරගන්නේ. මේ ට්‍රයල් ඇන් එරර් පීරියඩ් එක තියෙන අපි ගාව. රජයේ ආයතනයකට යනවා, යම්කිසි කාර්යයක් බාර දෙනවා. ඒක කොච්චර ෆේල් වුණත් වික්ටිම් වෙන්නේ මහජනතාවනේ. වෙන කවුරුත් නෙමෙයි. ආණ්ඩු මාරුවේ.
ඔව්.
අද යන ආණ්ඩුව හෙටේයි. ඊට පස්සේ ඊළඟ පියවරට එනවා. දැන් හොඳම උදාහරණ ඩිජිටල්කරණය ගැන ආණ්ඩු කීයක් කතා කරාද?
ඔව්. ඒ අපි ඩිජිටල්කරණය තැනට එමු. ඔබේ විෂය ඇතුළේ ඒක අවශ්‍ය කාරණයක් ඔබේ ගැන කතා කරලා තිබුණා නාමල් ඇමතුමා. අර ඔබතුමා අඳුරගත්තු කාරණා ටික හරිනේ. හැබැයි ඒවා ඒ කාරණා අඳුරගෙනත් සමහරලාට උත්තර දෙන්න උත්සාහ කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවානේ. ඔබ කියනවා වගේ වෘත්ති අරගලයක් කරලා වෘත්තිකේ එළියට බැස්සට පස්සේ ඔවුන් යම් සාධාරණ මට්ටමක ප්‍රතිශතයකින් ඔවුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්නවා. ඒ රෙකග්නිෂන් එක හදා ගන්නවා, පඩි වැඩි කරගන්නවා. ඒ ටිකත් හරි. ජනතාව පීඩාවට පත් වෙනවා. හැබැයි පීඩාවට පත් වෙන ජනතාවත් හොඳටම පීඩාවට පත් වුණාට පස්සේ රජයන් මාරුවෙන් මාරුවට සුබසාධන වැඩපිළිවෙලටනේ යන්නේ. දැන් පෞගේ කාලේ ඔබතුමාලගේ ආණ්ඩුව රුපියල් 5000ක් දුන්නා. හැබැයි 5000 ඉවරුණාට පස්සේ ඒක ඉවරයි. හැබැයි දිගු කාලේ ඉනව ඔහුට යමක් ඒ 5000 කොහෙට හරි ආයෝජනය කරලා 5000න් 10000 උපය ගන්න පුළුවන් රස්සාවකට යොමු කරන වැඩේට යන්නේ නැහෙනි. ඔය වැඩේ අඳුරගෙන තිබුණත් කෙටි කාලින ඔවුන් සනසලා සන්තර්පණය කරලා ඉන්නේ මේ බලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.
අනිවාර්යෙන් බලය සම්බන්ධයෙන්. ඒක දේශපාලන කාරණයක්. දේශපාලනික වශයෙන් ආණ්ඩුව ඕන ආණ්ඩුවක්, මගේ ආණ්ඩුව විතරක් නෙවෙයි ඕන ආණ්ඩුවක් විශ්වාස කරනවා. හරි, අපි මේක දුන්නොත් ජනතාව පිද්දක ඉඳී. හැබැයි ඒක වැරදි. ඇත්ත කතා ඒක වැරදි. අපි අද බිලියන 80ක් විතර මාසෙට ආණ්ඩුවේ පඩි ගෙවනවා. බිලියන 15ක් 20ක් සුබසාධන දෙනවා. බිලියන 125ක් විතර මාසික වියදම් ආණ්ඩුවේ. ඒ ණය හා වාරික ගෙවන්න නැතුව බිලියන 100ක් විතර ආදායමක් තියෙනවා. අර ගැප් එක කොහොමද වහන්නේ? ඉතින් අපි මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. එහෙනම් තමයි මම හිතන්නේ අපි මේ අධ්‍යාපන ක්‍රමය කියන කාරණේදී යම් සාධාරණීය වශයෙන් සාධනීය වශයෙන් වෙනස් වෙනවා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඕනේ මම කිසිසේත් ඒකට අගය කරන්නේ නැහැ. නැත්නම් ඒක ගැන තර්ක කරන්නේ නැහැ. හැබැයි නිදහසේ අධ්‍යාපනයේ නම විතර නිදහස්. ළමයි ටියුෂන් යනවාද? ගිය දිනේ ටියුෂන් නැතුව පාස් වෙලා තියෙනවද? තාමත් සුළු ප්‍රමාණයක් ටියුෂන් නැතුව යන්නේ. ළමයි පොත්පත් සල්ලි වලට ගිය දිනේ ගන්නවද? ඒකෙම මේ නිදහස තුල අඩුම ගානේ හිතන්නව නිදහස නැහැ දරුවෙක්ට. ඒ කඩපාඩම් විභාගයේ ප්‍රශ්න පත්‍රයට ඕනේ උත්තරේ නෑ ලෑස්ති වෙගෙන. මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ දැවැන්ත වෙනසක් ලබන අවුරුද්ද සිදුවේ යුතුයි. ඒකම තමයි මම කියන්නේ අපි සුබසාධන මානසිකත්වයෙන් එහාට ගිහලා විවසායකත්ව මානසිකත්වයට අපි යන්න ඕනේ. එහෙනම් තමයි අපි තරුණ මාත්‍යංශයේ විදිහට මුදල් මාත්‍යංශයත් දෙක දිගින් දිගටම සාකච්ඡා කරේ ලබන වසරේ අයවැයේදී විවසායකත්වයට මුල් තැන දිය යුතුයි කියන කාරණය. ඒකට අවශ්‍ය වෙනදපොළ සම්බන්ධ කිරීමේ වක්කීම අපි දිජිල් මාත්‍යංශයත් කුඩා ව්‍යාපාරංශයත් සානිකුත් රාජ්‍ය මාත්‍යංශ එකතු වෙලා ඒ වැඩපිළිවෙල අපි හදනවා. මොකද ඒ වෙළඳපොළ හදන්නේ මේ මූලික ආරම්භය අපි දෙන්න ඕනේ. ඊට පස්සේ වෙළඳපොළ ඉබේ හැදෙනවා. මොකද මාකට් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් දෙක මාකට් එක හැදෙනවා. ඒ හින්දා තමයි අපි බිලියන 30ක් විවසායකත්වයට වෙන් කරේ ලබන අවුරුද්දේ. ඒකෙදි වෙනදා තියෙන බැරියස් ඔක්කොම වෙනදා තියෙන අපහසුතා සියල්ලම අපි අයින් කළා තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යතුමා රසලමත්තුමාගේ පෞද්ගලික මැදිහත් වීම මත දැන් වෙනදා අපි දන්නවා රජ සේවකයෙක් ඉන්නවනම් විවසායකෙක් වෙන්න පුළුවන් වුණත් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් ඒක අයින් කළා තියෙනවා. ව්‍යවසායකයාට අවශ්‍ය ප්‍රමාණය වෙනද දෙන්නේ ණයක් හෝ ආධාරයක්. දැන් පූර්ණ ආදායම පූර්ණ ගාන ලක්ෂ 10 නම් අපි 10ම දෙනවා. හැබැයි වෙනද අපි කරේ මොකද්ද? අඹපැල 100ක් ගිහලා පවුල් 100කට බෙදුවා. ඒ ඡන්ද 100ක් නේ. හැබැයි දැන් එහෙම කරන්න බෑ. අඹපැල දෙනවනම් අක්කර භාගය මම පැල බවන්න ඕනේ. ඉතින් මේ සාධනීය ප්‍රතිපත්තිමේ වෙනසට අපි දැන් ගිහිලා තියෙනවා. හැබැයි මේක අපි මං හිතන්නේ විශ්වාස කරන දේ තමයි අපි දේශපාලනික වශයෙන් බලන්නේ නැතුව අපි මේක කාගෙන ඊළඟ අවුරුදු 3 අපි දිව්වොත් මම හිතන්නේ මනෝජ් ඔය කියන වෙනසට මේ රටේ මූලික පාර අපිට කපන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන ක්‍රමවේදය ජොබ් මාකට් එක ඔරියන්ට් කරගත්තු අධ්‍යාපන ක්‍රමවේදයකට පරිවර්තන විය යුතුයි. දෙකට වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණුව, නාගරික විශ්වවිද්‍යාල පිටවන දැන් සිටි යුනිවර්සිටිස් මේවා තුළ එන කෝස් එක පවා සිලබස් එක පවා දැන් බොහෝ දිනක් මම අහනවා ඇයි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් UGC එකත් දෙක කතා කරලා එක පාට පටන් ගන්න නැත්තේ? හැබැයි මම ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පටන් අරගෙන මගේ ක්‍රීඩා විශ්වවිද්‍යාල ළමයි ගන්න ZCO එකෙන් නම් ක්‍රීඩිකයන්ට හම්බෙන සාධාරණ මොකද්ද? ඒකේ අරන් මම උගන්වන්නේ මසාජ් කරන්නයි දුවන්නයි නම් ඒ ළමයි තියෙන රස්සා මොකද්ද? එහෙමනම් අපි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පටන් ගන්නවා නම් ඒක බද්ධ වෙන්න ඕනේ අනිත් සබ්ජෙක්ට් එක්ක රැකියාව වෙනද පුළේ රැකියාව තියෙන සබ්ජෙක්ට්ස් එක්ක. ඉතින් මම හිතන්නේ මෙන්න මේ පුරුල් කතිකාවත අපි මේ රටේ ගොඩනැගිය යුතුයි. ඒ පුරුල් කතිකාවතත් දෙක්ක අපිට ට්‍රයල් ඇන් එරර් කරන්න වෙලා නැහැ. මොකද
මම පස්සෙන් ඉන්නේ.
අපි මොකක් පස්සෙ ඉන්නේ? දැන් ලෝකේ ඩිජිටල් අමාත්‍යංශයක් නැහැ රටවල් වල. දැන් තියෙන්නේ ඩිජිටල් කරන්සි පිළිබඳ අමාත්‍යංශ, බ්ලොක්චේන් පිළිබඳ අමාත්‍යංශ. එනතන දැන් තියෙන්නේ තනිකර රාජ්‍යාන්ත්‍රණයේ පේපර්ලස් කරලා මේ හියුමන් කොන්ටැක්ට් අඩු කරලා මේ ටෙක්නොලොජි බේස් අමාත්‍යංශ දැන් තියෙනවා. අපි තාම ඩිජිටල් අමාත්‍යංශයක ඉන්නේ ඇයි? අපි 1900 2000 කරන්න තිබිච්ච ඩිජිටල් නැෂනල් ID එක, යුනික් නැෂනල් ID එක, ෆින්ගර් ප්‍රින්ට් එක අපි කරන්නේ 2020. අපි කරන්නේ තිබේ 2000. අපි ඊ ග්‍රාම සේවක ඩේටාබේස් එක හදන එක පුත්මිටි අයින් කළා. හැම මිනිහාගෙම හැම මිනිස්සයාගෙම ප්‍රොෆයිල් එක ඩේටා කරන වැඩි අපි කරන්නේ තිබේ 2000. අපි කරන්නේ 2020. ඒ හින්දා අපිට ඩිජිටල් අමාත්‍යංශයක් ඕනෙ වෙලා තියෙන්නේ අපි ඒව නොකරපු හින්දා. දැන් මම විශ්වාස කරන අපි මේ අවුරුදු පහේ මේ කාරණා අපි අවසන් කළ යුතුයි. අපි ලෝකයා එක්ක යා යුතුයි. මොකද ලෝකයා ඉන්නේ නැහැ අපි එනකම්. ඒක තමයි යථාර්ථය අපි තේරුම් ගන්නවා.
ඔව්. දැන් මේ සංවාදයේ දෙස අපි අවධානය යොමු කරවතින් නාමල් ඇමතිතුමා මතු කරන කාරණාත් එක්ක බැලුවොත් දේශපාලනඥයා ප්‍රශ්නේ අඳුනගෙන තියෙනවා. ඒවට විසඳුම් මොනවද කියලා තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රතිඵල නැහැ. ඒ ඇයි කියලා අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. මේ සිස්ටම් එක ඇතුලේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන රජයක්ම බිහි වෙලා තියෙන නිසා ඒ පිළිබඳව ජනතාව ආයෙත් ප්‍රශ්න කරන්නත් පටන් අරගෙන තියෙනවා. අපි තවදුරටත් ආමු සාකච්ඡා කරමු. ඊට කලින් අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නවා.
බැලුම්ගලේ නොකී කතා. Net FM Unlimited.
හොඳ හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග තරුණ හා ක්‍රීඩා ඇමතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමත් එක්ක අපි Unlimited සංවාදයේ දිලා ඉන්නේ. අපි මේ රටේ තියෙන ප්‍රශ්න ගැන निराකරණය කරන්න අවශ්‍ය තැන් ගැන අපි සාකච්ඡා කරමින් ඉඳද්දී සමහර දේශපාලනඥයින් එහෙම ප්‍රශ්න නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. හැබැයි නාමල් ඇමතිතුමා තරුණෙක් විදිහට එහෙම ප්‍රශ්න තියෙනවා කියලා ඔබ පිළිගන්නවා. ඩිජිටල් අමාත්‍යාංශයක් පිහිටුවීමම අපි සතුටටපත් වෙන්න ඕන කාරණයක් නෙමෙයි. මේ කාලේ ඒක ඊට එහාට ලෝකෙ ගිහිල්ලා කියලා ඔබ කියනවා. හැබැයි අපිට හරි සතුටුයි ඩිජිටල් කරණය ගැනත් අපි හිතලානේ කියලා අපි hina වෙන තැනක අපි තාම ඉන්නේ. ඊටත් එහා ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. වෙනස් වෙන්න ඕන තැන් ගැන ප්‍රායෝගිකව ඔබතුමා කරුණු වශයෙන්ුත් ඉදිරිපත් කරනවා. ප්‍රතිසංස්කරණ එනවා, යෝජනා එනවා, කොමිෂන් සභාපත් කරනවා, වාර්තා එනවා, හෙට ක්‍රියාත්මක වෙයි කියලා කියනවා. හැබැයි වෙන්නේ නැහැ. ඇත්තට මේ හොයාගෙන යද්දී මොනවද හේතුව? අර මම කලින් කිව්වා වගේ අපි මේ ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන නිසාත් ඒ කාරණේ මට ආයෙමත් ඇවිල්ලා තිනෝ. සමහර රාජ්‍ය නිලධාරීන් එක්ක වැඩ කරද්දී තියෙන ගැටලු පිළිබඳව සමහර නිලධාරීන්ට කතා කරන්න බෑ, ළඟට යන්න බෑ, දේශපාලනඥයින්ට කතා කරන්නත් බෑ. කතා කරලා පොට වරද්ද ගත්තොත්, වැඩ වරද්ද ගත්තොත් එතනින් එහාට ඔහුට ඉතුරු ටික කරන්න හම්බ වෙන්නෙත් නැහැ. මෙහෙම ප්‍රශ්න තියෙනවා. දිගින් දිගටම කතා කරත් ඒවට උත්තර හම්බ වෙන්නෙත් නැහැ. දේශපාලනඥයෝ එවැනි නිලධාරීන්වත් සමහරලාට ආරක්ෂා කරනවාද? අපි දැක්ක මෑත කාලේ දේශපාලනඥ නිලධාරීන්ට පොඩ්ඩක් බෝලේ වැඩිපුර පාස් කරන තත්වයක්. එහෙම තියෙද්දිත් දේශපාලනඥයිනුත් ඔවුන්ව ආරක්ෂා කරනවාද?
නෑ, මම හිතන්නේ මොනවද මේ බෝලේ පාස් කරන ප්‍රශ්නේ තමයි තියෙන්නේ එකක්. සහ සමහර නිලධාරුන්ගේ අඩුවැඩි වශයෙන් දේශපාලනඥ වගේම තමයි සාමාන්‍ය ජනතාව වගේම හැමෝගෙම පර්සනලිටිස් වෙනස්නේ.
ඔව්.
කැරක්ටර්ස් වෙනස්. ඉතින් මේ එක එක අයගේ චරිත ලක්ෂණ හැසිරීම, තම තමන්ගේ ජීවත් වෙච්ච වටපිටාව, පරිසරය, පාලන ක්‍රමවේද, ස්ටයිල් ඇත් වෙන හැමෝටම. ඒ අනුව එක එක අයගේ ක්‍රමවේද වෙනස්ම. සමහර දේශපාලනඥයන්ටත් ඔය චෝදනාව දෙන කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, අන්තවනන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි නිදාරින්ටත්. මට පෞද්ගලිකව කිසිම නිදාරයක එක්ක එහෙම ගැටලුවක් නැහැ. මම විපක්ෂේ ඉන්න කාලේ පවා මම අපේ දිස්ත්‍රික්කයේ පොලිසිය වෙන්න පුළුවන්, OIC වෙන්න පුළුවන්, ලංකාවේ මම විද්ද දේශපාලනය කරන්න ඒ කිසිම නිලධාරියෙක් එක්ක මට ගැටලුවක් තිබෙන්නේ නැහැ පෞද්ගලිකව. හැබැයි මම විශ්වාස කරන කාරණයක් තියෙනවා, මේ යාවත් කාලන විය යුතුයි. ඒ පනත් අනපනත් ක්‍රමවේදයන් සිස්ටම් එක යාවත් කාලන විය යුතුයි. දැන් සමහර අප්‍රූවල් අපි තැන් 10කින් ගන්න ඕනේ, එකම එක තැනකින් දෙන්න පුළුවන් අප්‍රූවල් එක. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. මේවා වෙනස් වෙනකොට සමහර සිස්ටම් එක ඇතුළේ ඉන්න අයගේ වගකීම් වෙනස් වෙනවා. දැන් මං හොඳම උදාහරණයක් කියන්නම්. මගේ අමාත්‍යාංශය තියෙනවා රැකියා සහ මිනිස්පල දෙපාර්තමේන්තුවේ. ඒ දෙපාර්තමේන්තුවේ හැදිච්ච විදිය හෙව්වොත් එක්තරා නිලධාරියෙක් හුඟක් කාලයකට පෙර රිටයර් වුණා. කම්කරු කුමර සයිසර විදිහට ඉඳලා. ඒ රිටයර් නිලධාරියට යම් කිසි තැනක් දෙන්න උනා. එහෙනම් ඩෙස්ක් එකක් දාලා රැකියා මිනිස්පල කියලා ඩිපාර්ට්මන්ට් එකක් නෙමෙයි පොඩි ආයතනයක් හැදුවා. නිලධාරියව තියාගන්න. අවසානයේ 1200ක මෑන් පවර් ඉන්න ආයතනයක් බඩේක පත් වුණා. දැන් ඒක ඩිපාර්ට්මන්ට් එකක්.
එක නිලධාරී පරිසම් කරන්න ගිහිල්ලා
එක නිලධාරී පරිසම් කරන්න හෝ මොකක් හරි වෙලාවෙ තිබිච්ච හේතුවක් ඇති හොඳන්නේ නැහැ මනෝජ. හැබැයි අපේ ප්‍රශ්නේ තමයි අපි තනතුරක් හදලා ඒ තනතුරට වගකීමක් හොයනවා. හැබැයි අපි වගකීමකට අවශ්‍ය තනතුර අපි නිර්මාණය කරන්නේ නැහැ. දැන් අපි ඩිජිටල්කරණය කරනවා. අද වෙනකන් ඩිජිටල්කරණය අපේ නීති රාමුව මං හදාගෙන යනවා. හැබැයි ඒක ඒකාබද්ධ සේවයද දීපප්‍රියප්ත සේවයක් නෙවෙයි. අපි ප්‍රාදේශභාවක වරිපණම් බදු ගෙවීමේ ඉඳන් ප්ලෑනිං අප්‍රූවල් ඉඳන් ඩිජිටලයිස් කරත් ඒකේ ටෙක්නීෂියන්ස්ල නැහැ. නැත්නම් IT ටෙක්නොලොජි IT ස්ටාෆ් එක නැහැ. එයාට ගෙවන පඩිය ගත්තොත් සම රාජ්‍ය සේවකයෙක්ගේ පඩියට IT ඔෆිස් කෙනෙක් ඉන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ අභියෝග අපිට තියෙනවා. හැබැයි ඒ එකම තමයි ලොකුම අභියෝගය තමයි මේ සිස්ටම් එක වෙනස් විය යුතුයි කාරණය. ඒකට තියෙන අභියෝග වල තියෙන බිය සහ වෙනසට තියෙන බය. දැන් අපි ගත්තොත් ඩිජිටල් සිග්නේචර් එක පාවිච්චි කරන්න පුළුවන්. අදරත් උපන්න මරණ සහ විවාහසහතිකේ ඔන්ලයින් ගන්න පුළුවන්. ඒකට ප්‍රාලේකාරයාලට යන්න ඕනේ නැහැ. හැබැයි තමම ඩිජිටල් සිග්නේචර් එකේකට ඉම්ප්ලිමන්ට් කළා නැහැ. ඒක ඩිජිටල් සිග්නේචර් එකේකට ඉම්ප්ලිමන්ට් කරේ නැති වුණා වෙන්නේ මොකද්ද? එක්ක මේක තැපෑලෙන්න ඕනේ. එක්ක මේලියුම අරන් ආය යන්න ඕනේ ප්‍රාලේකාරයාලට. ඉතින් එතකොට ඒක ඔන්ලයින් ගන්න එකේ වැඩක් තියෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනසට අපි තල්ලු කරන්න ඕනේ. මොකද ඒක තල්ලු කරනවා කියන එකේදී මම හිතන්නේ මොනවද ආයතන ප්‍රධානී නිලධාරී නැමතුළු එක සාකච්ඡා කරලා ක්‍රමානුකූලව ඒ අයගේ තිත්‍රි දෙන්න නැති වෙන්න. මොකද මේක අවුරුදු ගාණක් ආපු සිස්ටම් එකක්. මේක මාසෙන් දෙකෙන් වෙනස් කරන්න ගියාම දැන් අපි කියමු ඇඟට ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ බෙහෙත් ලෙඩේ සනීප කරන්න කියලා එක දවසේ ඩෝස් එක ඔක්කොම දීලා හරියන්නේ නැහැ නේ. ක්‍රමානුකූලව ඒක යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි පිටිපස්සින් ඉන්නේ ගොඩක්. ඒ කියන්නේ අවුරුදු 20ක් පිටිපස්සින් ඉන්නේ. මම විශ්වාස කරනවා අපිට ක්‍රමානුකූලව නිලධාරියෙක් සහ දේශපාලනඥයෙක් සාකච්ඡා මාර්ගයකට ඇවිල්ලා ක්‍රමානුකූලව මේක ඉම්ප්ලිමන්ට් කරොත් අපිට ඒ වෙනසට යන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් ෆොරන් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක. මනෝ දන්නවද කොළඹ හැමදාම පාස්පෝර්ට් පොලිමක් තියෙනවා. ඒකට හේතුව දන්නවද? ඒකට හේතුව ඇවිල්ලා ෆොරන් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකේ රැකියාවකට යනවා නම් නැත්නම් විදේශ අධ්‍යාපනයකට යනවා නම් විදේශ අමාත්‍යාංශයේ කන්සියුලර් ඩිපාර්ට්මන්ට් එකේ අප්‍රූවල් එක ගන්නවා. ඒ ගන්න එනකොට තව ආයතන හතරකට විතර කියලා ලියුම් එකතු කරගන්න ඕනේ. අදටත් කන්සිඩර් ෆොරින් මිනිස්ට්‍රිකින් උදේට වෑන්යක් යන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයට එඩියුකේෂන් ෆයිල් ටික ගේන්න. අදටත් අධ්‍යාපන අමාත්‍යාංශයට වෑන්යක් ගිහිල්ලා ෆයිල් මිටියක් අරගෙන එනවා. මොකද මේකට එන අයට රට අධ්‍යාපන විදේශ අධ්‍යාපන හෝ රැකියාවකට යන අධ්‍යාපන සුදුසුකම් සහතික තියෙන්න ඕනේ අයට අප්‍රූවල් එක දෙන්න ඕනේ. ඒතකොට ලංකාවේ වටේ ආයතන දිස්ත්‍රික් 6කද කොහෙද කන්සිලර් ඩිපාර්ට්මන්ට් තියෙනවා. අපි ඒවයි දවසකට 20ක් වගේ තමයි ඉන්න පුළුවන්. ඉතින් ඒකට වඩා ලේසි අපි තව ආයතන 6-7කට යන්න තියෙනවානේ. ඒතර පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ. දැන් පොලිස් රිපෝට් නම් හෙඩ් ක්වාටර්ස් එකේ ඔන්ලයින් හම්බෙනවා. හැබැයි තවම ප්‍රාදේශීය මට්ටමේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඔන්ලයින් රිපෝට් දෙන්න බෑ. ඉතින් දැන් ඒක අපි ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ හේතුව හින්දා මේ සිළු දනාම කොළඹට එන්න ඕනේ. හැබැයි ඇත්ත කතාව තමන් විදේශ රැකියාවකට යනවා නම් පාස්පෝර්ට් එක අපි ගෙදරට ගිහින් දෙන්න ඕනේ. මොකද මේ මිනිස්සු ඇවිල්ලා ඩොලර් සේවනවා ලංකාවට. ඉතින් හැබැයි විදේ අධ්‍යාපන අමාත්‍යාංශයේ IT සිස්ටම් එකක් තියෙනවා. ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඔන්ලයින් තියෙනවා. පොලිසිය IT සිස්ටම් එකක් තියෙනවා. ෆොරන් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකේ IT සිස්ටම් එකක් තියෙනවා. දැන් මේ ආයතන තුන හසුරුවන්නේ අමාත්‍යවරු 3 දෙනෙක්, නිලධාරී 3 දෙනෙක්. දැන් මේ 3 දෙනා ඉන්ටග්‍රේට් කරන්න
ඕනේ.
එතන තමයි අභියෝගය තියෙන්නේ. දැනට ඒ කට්ටිය ඇත්තටම අවංකව මං කියනෝනේ අය ඇත්තටම සාධනීය ලෙසේදී බල්ලා සිස්ටම් ඉන්ටග්‍රේෂන් එක දැන් පටන් ගන්න තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට අපිට සිස්ටම් ඉන්ටග්‍රේෂන් එක අවසන් කරන්න පුළුවන්. ඒක අවසන් කරාම දැන් තමන් ඉන්න නිවසෙන් හෝ පලාතෙන් ඔන්ලයින් අප්ලෝඩ් කරොත් තමන්ගේ ඩොකියුමන්ට් ටික ඒක ෆොරින් බියුරෝ එකට ගිහලා এডুকেෂන් මිනිස්ට්‍රිගේ ඩොකියුමන්ට් එතනින් අප්ලෝඩ් වෙලා ඒ පැත්තෙන් පොලිස් රිපෝට් එක ඇවිල්ලා අපිට එක සිංගල් වින්ඩෝ එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. එක මේකට අවශ්‍ය අනපනත් වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයකට සිංගල් වින්ඩෝ ට්‍රාන්සැක්ෂන් එකකට යන්න බෑ. ඇයි? මුදල් පනත නිසා. එතකොට පොලිසි රිපෝට් එකකට ගෙවන ගාන එතනට ගෙවන්න ඕනේ. විදේශ අමාත්‍යාංශයක වෙනම ගෙවන්න ඕනේ. එම්ප්ලොයිම බියුරෝ එකකට වෙනම ගෙවන්න ඕනේ. එතකොට එකම තැනකට ගෙවලා මේ වැඩේ කරගන්න පුළුවන් එකේ ආයතන 3කට ගෙවන්න
ඕනේ.
ආයතන 3කට. එතකොට මේ ආයතන 3ේ පෝලින් 3ක් තියෙනවා. මොකද මේ ආයතන 3ේම ඔන්ලයින් ඉන්ටග්‍රේෂන් එකක් නෑ පේමන්ට් වලට. ඒතර පොලිමක් හැදෙනවා.
ඔව්.
දැන් අර තරුණය බලාපොරොත්තු සිස්ටම් චේන්ජ් එක මම මේ කියන්නේ. හැබැයි මේක පොඩි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ කාරණා. හැබැයි දැනට මේ ආයතන 3ම කැබිනට් අමාත්‍යවරු 3 දෙනාම ඒ අවද්ද අදාළ රාජ්‍ය අමාත්‍යවරු නිලධාරී සියලු දෙනාම ඒකමතිකව එකතු වෙලා ඉන්නවා. මේක වෙනස් කරලා මේ මිනිස්සු පෝලිම් වලට එන්නේ නැතුව තමන්ගේ නිවසේ ඉඳන් පාස්පෝර්ට් ටික ඔන්ලයින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒජෙන්සියට ගිහලා ඒජෙන්සියෙන් අප්ලෝඩ් කරන්න ඕනේ. එතනින් අප්ලෝඩ් කරන්න ඕනේ. සහ පොලිසියේ තාමත් හොඳ IT ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒක මම කියන්න ඕනේ. හැබැයි ඒකේ ඩිපාර්ට්මන්ට් තිබ්බට වැඩ ගන්න එපා.
ඔව්.
දැන් ස්පොට් පේමන්ට්. ස්පොට් ෆයිනින් එක.
ඔව්.
දැන් කැබිනට් පත්‍රය හදා යනවා අපි ආරම්භයක් විතර QR කෝඩ් එකෙන් ගෙවන්න. ඒක ලොකු ටෙක්නොලොජියක් නෙමෙයි. මොබයිල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්. ඒකට අවශ්‍ය නීතියක් තියෙනවා. මේ කොහොමද අපි මේකට shift වෙන්නේ? පොලිසියට ගිහිල්ලා අපි කියමු උදාහරණයට හයිවේ එක යනකොට කතරගම යනකොට අම්බලන්තොට දඩයක් ගැහුවොත් ලුණුගම්වෙර තැපල් කන්තුට හරි අම්බලන්තොට තැපල් කන්තුට යන්නේ නැතුව ඒ වෙලාවේ ෆෝන් එකෙන් ගෙවලා යන්න පුළුවන් වෙන්න
ඕනේ.
ඒකට අවශ්‍ය නීතියක් තියෙනවා.
ස්ථානීය දඩගෙන.
ක්‍රියාත්මක කිරීමේ වගකීම තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සිස්ටම් එක ඇතුලේ ඉතාමත් දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම තමයි තමන්ගේ හැමතැනම දක්ෂව අදක්ෂව සහ වැඩ කරන්නේ නැතිව දෙගොල්ලෝ තුන්ගොල්ලෝ ඉන්නවනේ. ඉතින් මේ අය කළමනාකරණය කරගෙන මම හිතන්නේ මනෝජ් අපි ඉතාමත් ඉක්මනින් මේ ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. ඉතින් මම හිතන්නේ ජනාධිපති ලේකම්තුමාගේ ඉඳන් ගමේ ග්‍රාම සේවක මහත්තයා දක්වා මේ වෙනසට හුරු වෙන්න බය වෙන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. මගේ පාර්ලිමේන්තු කතාවෙත් මම කිව්වේ ජනාධිපති ලේකම්තුමාගේ ඉඳන් ග්‍රාම සේවක මහත්තයා නම් මේ වෙනසට අපි පුරුදු වෙමු. මොකද මේක තමයි රටේ අනාගත පරම්පරාව ඉල්ලන්නේ. මේ වෙනස කිරීමේදී තමන්ගේ වගකීම් අඩු වෙන්න පුළුවන්. මොකද සමාජලාට තන ආයතනයේ හදලා ඇත්තේ ආයතන ප්‍රධානියට වගකීමක් දෙන්න ඕනේ හින්දා. මේ ආයතන ගොඩාක් අපේ රටේ තියෙනවා. ඉතින් මේ මුදල් පනතේ අපි ලොකු වෙනස්කම් කරන්න ඕනේ. එහෙම කළොත් තමයි මේ IT ටෙක්නොලොජි වලට අපිට යන්න පුළුවන්. දැන් අපි e-procurement වලට යනවා. e-procurement වල ලබන උදේ යනවා.
ඒ කියන්නේ කැමතිද?
ඒවා අකමැති පිරිසක් ඉන්නවා. බෑ වගේම කැමැති පිරිසකුත් ඉන්නවා. බෑ ඉතින් මම හිතන්නේ දේශපාලනය කරනකොට ආණ්ඩුවක් දුවනකොට අපි බලන්න ඕනේ රටේ ජනතාවගේ පහසුකම. මොකද IT ටෙක්නොලොජි ආණ්ඩුවක් පත් වෙන්නේ ජනතාව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. ආණ්ඩුවක් පත් වෙන්නේ හැකියතාක් ජනතාවගේ ඉරිදිනදා කටයුතු පහසු කරන්න. දැන් ප්‍රොකියුමන්ට් සමහර රිනියුබල් එනර්ජි ගැන මේ පුනර්ජනීය බලශක්තිය ගැන අතිගෞරව ජනාධිපතිතුමා නිරන්තරයෙන් කතා කරනවා. ඒකේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක ඇවරේජ් මාස 21ක් යනවා. ඒතර ටෙක්නොලොජි එක වෙනස් වෙලා IT ප්‍රොකියුමන්ට් එකක් ඇවරේජ් මාස 12ක් යනවා. සින්තටික් ට්‍රක් එකක් හදන ප්‍රොකියුමන්ට් එක මාස 8ක් යනවා. ඒතර මාස 8ක් ප්‍රොකියුමන්ට් කරාම ආණ්ඩුවක් තියෙන අවුරුදු 5යි නම් අවුරුදු 5ම අවුරුදු 3ක් කරන්නේ ප්‍රොකියුමන්ට් නම් වැඩ කරන්නේ ඉතුරුනේ අවුරුදු 2යි.